ගෞතම ස්වාමීන් වහන්සේ අවිද්‍යාව සහ විඥානය අතර වෙනස පහදා දෙන්න. අවිද්‍යාව පහ කර ගැනීම සඳහා කුමක් කළ යුතුද? පහදා දෙන්න.
අවිද්‍යාවයි විඥානයයි කියන කාරණේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. දැන් මේ ක්‍රමය. මේ විඥාන කිව්වහම විපාක විඥාන තියෙනවා, කර්ම විඥාන තියෙනවා. ඒවා එකින් එක තෝරා ගන්න. විඥාන කියන්නේ එක පොදු වචනයක්. චිත්ත මනෝ විඥාන කියලා මේ තුනෙම හිත කියලා අපි යමක් හඳුන්වනවා නම් ඒ ආකාරයට හඳුන්වනවා පොදුවේ හඳුන්වීමේදී. එමේ විඥාන කියලා කියනකොට ඒක එකින් එකට බලාගෙන මොන જાතියේ විඥානද? ඒක ප්‍රභේද සහිතයි. අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න විඥාන තියෙනවා. විපාක ප්‍රත්‍ය වෙලා හටගන්න විඥාන තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන්නේ. ඔය විඥාන හටගන්න එක ක්‍රමයක්. අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න විඥාන එකක්. ඒවා කර්ම විඥාන හටගන්නවා. අවිද්‍යා ප්‍රත්‍ය. විපාක විඥාන අවිද්‍යා ප්‍රත්‍ය වෙලා තියෙන්නේ මුලදී. කර්මයේ ගොඩනගන්න. ඒකෙන් හටගත්ත වලේ තමයි විපාකය හට ගන්නවා. ඒ විඥානවල අවිද්‍යාව තිබුණත් නැතත් එනවා. අරිහත් වෙනපත් වුණාම අවිද්‍යාව සාහමුදීම විදිලා ඒ වුණා චක්කු විඥානෙ තියෙනවා. සෝත විඥානෙ තියෙනවා. එහෙනවා පේනවා ඔක්කොම තියෙනවා. ඒ විපාක විඥානෙ. ඒක නැති වෙන්නේ නැහැ. ඒතර අවිද්‍යාව අහක් කරලා ආර්ය මාර්ගයේ වඩනවා නම් යම් කෙනෙක් අවිද්‍යාවට බැඳෙන්නේ නැතුව කුසල මූලපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියන කුසල මූලයෙන් හටගත්ත කුසල විඥානයක් තියෙනවා. ඒ කුසල විඥානය කියන්නේ චක්කු විඥාන වාද විපාක විඥානයක් නෙමෙයි, කර්ම විඥානය, ජවන් වල හටගන්න විඥාන. දැන් විඥාන කියන වචනේ ගත්තහම ඔය හැදෙන හැදෙන හිතක් ගානි, ඔය ජවන් හිතක් ගානි විඥාන හැදෙනවා. ඒ විඥාන වල බලේ තමයි අවිද්‍යාවෙන් නම් හටගත්තේ චිත්ත වීති. ඒ චිත්ත වීති වල හටගන්න ජවන් අවිද්‍යා සහගතව එන්න පුළුවන්. එතන ඒවැ හටගන්න හැම විඥාන ක්ෂණයක්ම අවිද්‍යා සහගතවයි ගොඩ නැගෙන්නේ. ඒවැ ස්වභාවය. එතන විඥානීය අම්කී තැනක මොකද කරලා දෙන්නේ කොයි ආකාරයෙන් හරි? ඇත්ත ඇති ආකාරයෙන් නම් පෙන්වන්නේ නැහැ විඥානීය. ඒ පෙන්වන්නේ ඥානීය. විඥානයක් හැම වෙලෙම දැනීමක් ලබා දෙනවා. මොනවා හරි දැනඳු වෙනවා. දැනෙන වැටහෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ ටික තමයි විඥාණය කරන්නේ. හැබැයි දැනෙන වැටහෙන ස්වභාවය මොකද දැනුම් දෙන්නේ? අවිද්‍යාපත්‍යෙන් හටගත් එකක් නම්. ඒ විඥානය හටගන්නේ හැම වෙලෙම. ඇහැට රූපයක්, කන්ට ශබ්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසයක්, කයට පොට්ටබ්බයක්, මනට ධර්මයක් කියන. මෙන්න මේ එක ටික ඝට්ටණය වෙලා, සම්බන්ධ වෙලා, ප්‍රත්‍යය පටිච්ච වෙලා. ගැළපෙන දේ ගැළපෙන දේට එකතු වෙලා. ඇහැට රූප විසා ශබ්ද පටිච්ච වෙන්නේ නැහැ, ගන්ධ රස පොට්ටබ්බ පටිච්ච වෙන්නේ නැහැ. එන පටිච්ච වෙනවා කියන්නේ ගැළපෙන දේ. මිතුරු දේට මිතුරු දේ නැහැ නම් ගැළපෙන දේට ගැළපෙන දේ එකතු වෙනවා. ගතියේ ගතිය සම්බන්ධ වෙනවා, පටිච්ච වෙනවා. එන ඇහැට ශබ්ද අහන්න බෑ, සපටිච්ච නැහැ. කණ්ඩ රූප පේන්නේ නැහැ, පටිච්ච නැහැ. ඒ වචනේ තෝරා ගන්න ඕන. පටිච්ච වෙනවා කියන්නේ මොකද්ද කියලා. ඒතර ඇහැ නැතුව රූප නැතුව චක්කු විඥානය හටගන්නේ නැහැ, පටිච්ච වෙන්නේ නැතුව. ඇහැයි රූපයයි දෙක පටිච්ච වෙන්න ඕනේ. චක්කු විඥා පටිච්ච රූපේච උපාදේ චක්කු විඥාන. එන චක්කු විඥානය හටගන්න ඒ විපාක විඥානය හටගන්න ඇහැයි රූපයයි දෙක හැදිලා මුණ ගැහිලා සම්බන්ධය එන්න ඕනේ. එන අන්නේ ආකාරයෙන් කලයි ශබ්දයයි එකතු වෙලා ඒ සම්බන්ධය ආපුවාම හටගන්නේ සෝත විඥානය. මට ඇහෙනවා. ඇහෙන තැනක ඉන්නවා. එන මොනවද හටගන්නේ? නාම ධර්මයි රූප ධර්මයි යම් තැනක හටගත්තහම ඒ නාම රූප දෙකෙන් තමයි ඔය හටගන්න විපාක විඥානය හටගන්න. විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය අපි විඥාන. නාම රූප පත්‍යෙන්ද විඥාන වේ. විඥාන පත්‍යෙන් නාම රූපේ ක්‍රම දෙකක් තියෙනවා. දැන් ඇහත් නාම ඇහැයි ඇහැට හේතු වෙන සජීවී ඇහැ එකක්. මෙතන නාම රූප පද්ධතියේ රූප පද්ධතිය තියෙනවා ඇහැ කියලා. ඇහැට ගෝචර කරන බාහිර සතර මහා භූතියන්ගේ රූප පද්ධතියක් තියෙනවා. ඇයි රූපයයි එක තියෙනකොට මනේන්ද්‍රිය තුලින් සම්බන්ධ වෙන ආ වූ ජීවිත රූපයක් ජීවිතේන්ද්‍රිය ආදී මේවා එකතු වෙලා ඒක මනෝද්වාරය හා සම්බන්ධ වෙලා හට ගන්නවා මොහොතකින් හිත. හිත හට ගන්න. අන්නේ විඥාන හට ගත්තාම එතනන් නාම ධර්ම හට ගන්නවා. ඒ නාම රූප ප්‍රත්‍ය කරගෙන නාම රූපිය නාම රූපයන්ට සාජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒක එක ආකාරයෙන් ප්‍රත්‍ය වෙන ක්‍රම තියෙනවා. ඇහැට රූපේ ප්‍රත්‍ය වෙලා චක්කු විඥානය හැදෙනවා. පුරේ ජාත ප්‍රත්‍ය චක්කු රූප ඒ දෙක එකට තියෙන්න ඕන. ඒ දෙක නිසා හටගන්නේ එක මොකද්ද? චක්කු විඥානය. ඒ දෙකේ ඝට්ටණියත් එකයි හටගන්නේ. ඉතල ඒ දෙක එකතු වෙන්න ඕන. ඉතල කියන හුඟක් ඉතල නෙවෙයි මොහොතේදීම වෙන දෙයක්. ඉන් මෙන්න මේ වගේ. ඊ හටගන්න වේගයක් තියෙනවා නම් හටගන්න සිත් වේගය. කර්ම විපාක වශයෙන් හටගන්න ක්‍රියාවලියකුත් එක සම්බන්ධ වෙලා. අර අරමුණු වුණ ගහලා ඉෂ්ඨ වේවා අනිෂ්ඨ වේවා. ඊට අනුකූලව අපිට ඇතිවෙනා වූ විඥාන පද්ධතිය ඔය විදිහට වෙනවා. ඒ විපාක විඥාන. ඒ විපාක විඥානයක් හටගත්තහම අපි කරගත්ත කර්ම වේගයක් තව තියෙනවා නම් ඒ වගේ අපේ කරගත්ත කර්ම වේග ප්‍රඥාවෙන් යථාර්ථය දැකලා ඉවත් කළා නැත්නම් අනුසේ විදලා නැත්නම් අවිද්‍යාව නැගී සිටලා නම් තියෙන්නේ ඊට අනුකූල වෙනවා. ඒ අවිද්‍යාවට අනුකූලව නැගී සිටලා හිටන් මොකද වෙන්නේ? අන්නේ කර්ම වේගයේ ක්‍රියාත්මක වෙලා එතනින් ඇති කරන ශක්තිය නැවත වාරයක් අපිට කර්ම වේගයක් ඇති කරනවා. ඒ බඳු දෙයක් මුණ ගස්සන්න. ඒ මුණ ගැහිම නිසා මොකද වෙන්නේ? හොඳ නම් හොඳ නරක නම් නරක දෙකට අනුකූලව ඉච්ඡ හෝ අනිච්ච අරමුණු අරමුණු සකස් වෙන්නේ එකතු වෙන්න අවශ්‍ය කරන පසුතලයක් ලෝකේ හැදෙනවා සම්බන්ධ වෙනවා. ඒ පසුතලිය හැදෙනවා තමන් ඉතන හා සම්බන්ධව මමත්වයෙන් ගොඩ නැගෙනවා. මගේ දේවල් කියලා අරවට ගෝචර වෙන්න සිද්ධ වෙනවා. මට ඇසුරු කරන් තියෙන වෙලා තියෙන දේවල් ආදී වශයෙන්. ඊයනු ඉච්ඡ අනිස විඥාන හට ගන්නවා. ඒ ස්පර්ශයන් එක් කළා. එතන විපාක විඥාන හට ගන්න ක්‍රමයක් තියෙනවා. කර්ම විඥාන ගොඩනගන්නේ ඒකේ දැකලා ඊට පස්සේ ගත තීරණයක්. අවිද්‍යාව තීරණේ මතම නම් තවත් ඉන්නේ. ඒකෙන් ගොඩනගන්නේ තවත් වෙනස වෙන එක. එකකට කරලා හිටන් කර්මයේ විපාක ආවට පස්සේ මේ කර්ම විපාකය කියලා ප්‍රඥාවෙන් තේරුම් ගන්න නැතුව ඒකෙන් මිදහත් වෙන්නේ නැතුව නැවත වාරයක් මං කාටවත් කරදරයක් කරලා නැහැ මටමයි මේ වර්ධනේ ඔකට එහෙන හතව ගහන්න ඕන කියලා පටන් ගින්න ඒ ගියොත් එහෙම වගතුක් කියලා දෙන්නේත් නැහැ මම. ඔහොම කිව්ව මොකද වෙන්නේ? තමන් කරපු කර්මයට ආපු විපාකය පිළිගත්තේ නැහැ. එකර 1000ක් ලක්ෂයක් කෝටියක් කරෙන්නේ තව තවත් සසර ගමනේ අනාථ වෙනවා. මම සාධාරණා කියලා යුක්තිබයි යුක්ති බෙරෙනවා. නමුත් කරපු යුක්තියක් තෝරා ගන්න බෑ අවිද්‍යාව විතර. ඉතින් මෙන්න මෙහෙම දේවල් තියෙන හොඳින් තෝරා ගන්න ඕනේ. හරියට ධර්මානුකූලව කරුණු තේරුම් අරගෙන තමන්ට දුකක් කරදරයක් එනවා දැකලා කියලා අනුපීඩ දාන්න නැතුව ඒක ඇත්ත වශයෙන් අනුන් එහෙම කළත් එන්නේ තමන්ගේ බලවේග අනුභව තේරුම් ගන්න ඕනේ. අජාසත් රජුරෝ එදා බිම්බිසාර රජුරවන්ව හිරකූඩුවේ දාලා දහවල දීලා ඔය කටයුතු කරනකොට පෙර එක්තරා පසේ බුදුන් වහන්සේ නමකට හෝ මිනිසුන් ගරු කරනවා දැකලා ඒ අවස්ථාවේදී කරපු පූජා කරපු ගිහි ළඟට පුදව මල් පොඩි කරලා පයින් පාගලා දාලා මේ විදියට දොස් කියලා නිග්‍රහ කරපු පාප කර්මයක රජ කෙනෙක් වෙලා ඔය බිම්බිසාර රජුර වෙලා හිටපු කෙනාමයි දත් එහෙම කරලා තියෙන්නේ කාලේ. අන්නේ කර්ම විපාකයේ ගෙවන්න සිද්ධ වෙලා අජාසත්ත කියන තමගේ පුත් කුමාරයාගේ දහදුක් විඳලා හිටන් මරණයටපත් වෙන්න සිද්ධ වුණා. අන්නේ අවත්තාජි කර්ම වේගයේ ගෙවිලා ඉවරුනේ මරණයත් එක්කල පුතාට උණුනේ ඒ වෙලාවේ. එතකන් හිත රවුදුර වුණා. පියා බේරන්න කියලා දුවගෙන යනකොට මැරිලා ඉවරයි. එහෙනම් මොකක් නිසාද රවුදුරකම තද බලවම තිබුණේ? අර පියෙක් වැනි පසේ බුදුන් වහන්සේට කරපු නිග්‍රහය. ඒ වගේම ඒක මුල්ගෙන හටගත්ත කර්ම වේගී කොච්චරද කියනවනම් තමන්ටත් පුතේගෙන් ඒක විඳින සිද්ධ වුණා. අන්න ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඒකද නැති උපදින පුතත් මොකද වෙන්නේ? ඒ જાතියක කොහොමද තියෙන අසත්පුරුෂයේ කාලකන්ණියෙක් තමයි ඇදිලා තෙන්න පුතේක් වෙලා ඇදිලා ඉන්නේ. ඒකට ඊට වඩා ලොකු අමාරු වෙන එක තමයි ඊළඟට වෙන්නේ. මෙන්න මෙහෙම ක්‍රමයක් කරනවා. ඉන් තේරුම් ගන්න ඕනේ කර්ම වේගේ එන හැටි. ප්‍රඥාවක් තියෙනවා නම් ඥානයක් තියෙනවා නම් අපිට ඒකෙන් ගොඩ එන්න පුළුවන්. මිදෙන්න පුළුවන්. මිදෙන්නේ ප්‍රයෝග සම්පත්තියෙන් හරියට කර්ම දැනගෙන. මෙන්න මෙහෙම කටයුතු කරගත්තොත් ඒවැන් මිදිලා කටයුතු කරගන්න අපිට හැකියාව ලැබෙනවා. එතකොට අපිට පුළුවන් එවඳු කර්ම වේග වළක්වා ගන්න. එතකොට තෝරා ගන්න ඕන විදිහට අවිද්‍යාව පහ කර ගැනීමට කරන්න ඕනේ මොකද්ද? අපි දැන් අවිද්‍යාව පෙන්වුවා. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං, අයං උච්චති වික්ඛේ අවිද්‍යාව කියලා. අවිද්‍යාව කියන්නේ ඔය ටික නම. විද්‍යාව මොකද්ද? පහල කරන්නේ. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියලා. සම්මාදිටියෙන් විද්‍යාව පහල කරනවා. අයං උච්චති වික්ඛේ සම්මාදිටිය කියලා පෙන්වුවා. සම්මාදිටියට බහින්නෝ. සම්මාදිට්ඨිය ගත් කල්හි දසහංගේම ගත්තාවේ පෙන්නනා විස්තරයක් මොකද්ද? සම්මාදිට්ඨිය තියෙන කෙනාට සම්මා සංකප්පේ ඒකාන්තයෙන් වැඩෙනවා. වාචා කම්මන්ත ආජීව ඒකාන්තයෙන් සකස් වෙනවා. වායාම සති සමාධි, වායාම සති පරිවාර කරලා සමාධියට ඒකාන්තයෙන්පත් වෙනවා. එතකොට සම්මා ඥානියන් ආරම්භයේ සම්මා ඥානියට හේතුකාරක වන සම්මාදිට්ඨිය මහා බලවත් වෙලා සම්මා ඥානිය බවටපත් වෙනවා. අන්නේ සම්මා ඥානිය තුනින් මාර්ගඥානිය පරඥානිය ඇති කරනවා. සම්මා විමුක්තියටපත් වෙනවා ඵලය ලැබනකොට. මෙන්න මේ ආකාරයේ ওই 10ම ගත්තා වෙනවා සම්මා දිටිය ගන්නකොට. එකයි පටන් ගන්න ඕනේ. එහෙනම් සම්මා දිටිය මොකද්ද? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං, අයං උච්චති වික්ඛේ සම්මා දිට්ඨි. ඔන්න ආරි සම්මා දිට්ඨි. මිත්‍යා දිට්ඨිය දුරු කරගන්න සම්මා දිට්ඨිය වඩන්න කියලා කියන්නේ. එතන මිත්‍යා දිට්ඨිය මොකෙන්ද හටගන්නේ? අවිද්‍යාවයි. බලවත් අවිද්‍යාවයි මිත්‍යා දෘෂ්ටිය හටගන්නවා. විද්‍යාවයි මිත්‍යා දෘෂ්ටිය හටගන්නේ සම්මා දිට්ඨිය හටගන්නේ. එහෙනම් මොකද්ද විද්‍යාව කරගන්නේ? අපි දකින්න ඕනේ සකස් වෙන ආකාරයේ විද්‍යාව. දුක්ඛේ ඥානං හටගන්නකොට අමයිතරතෝක විග්‍රහ කළා. අනිත්‍යදේ අනිත්‍ය හැටියට, දුක්ඛදේ දුක්ඛ හැටියට, අනත්තදේ අනත්ත හැටියට, අසුභදේ අසුභ හැටියට දකින්න පුරුදු වෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභ. නමුත් අපි දකින්නේ නිච්ච, අනිත්‍යදේ නිච්ච හැටියට, දුක්ඛදේ සුඛ හැටියට, අනත්ත අත්ත හැටියට, අසුභ සුභ හැටියට. දැන් මේ සංඥා තුනේ කැරේ ඇරින්නේ අරිහත් ඵලයේදී තමයි චිත්ත විපර්යාසය ඇරෙන්නේ. ditthi විපර්යාසය කියන එක ඉස්සෙල්ලා ඇරෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වැටහෙනකොට හරියට ඉතලම දෘෂ්ටිය බිඳිලා යනවා. ආයතරය ලෝකේ දෘෂ්ටියක් වශයෙන් මොන දෘෂ්ටියක්ද? ආත්ම දෘෂ්ටියක් ඉදිරි වෙන්නේ එකක් නෑ. ආත්ම දෘෂ්ටියයි බිඳිලා යන්නේ. දෘෂ්ටි බිඳෙනවා කියන සියලු දෘෂ්ටි බිඳෙනවා කියන එක නැති වෙනවා. දෘෂ්ටි අපි ඉතලා විග්‍රහ කළා. යම් සක්කාය දිට්ඨියකින් යමක් ඇත්තා ඒක බිඳිලා යනවා. ඒකයි බිඳ ගන්න ඕනි ඉතලා. දිට්ඨි පරයාසී වර්ණාද අනිත්‍ය නිත්‍යයි දුක්ඛ සුඛයි අනාත්ත අත්තයි අසුභ සුභයි කියන සංඥාවත් ඇරිලා නැහැ. ඒ හැඟීම් එනවා. ප්‍රියමනාපය දැක්කහම ප්‍රියමනාපේ සංඥාව නැති වෙන්නේ නැහැ. දුකක් කියලා එනකොට ඒ දුක කියලා කියන්නේ ලෝක සම්මතයේ දුක එකක්. ආර්ය විනයේ දුක කිව්වේ ආස්වාදයන්. නැත්නම් ලෝකේ ප්‍රියමනාපයන්ටයි ප්‍රියමනාපයන් තමයි ලෝකේ මේ චන්දරාගයන්ටයි දුක කියලා පෙන්නේ. චන්දරාගයට හේතු වෙන ආස්වාදය. ඇයි එහෙම කියන්නේ හේතුව? ඒක ප්‍රඥාවෙන් දකින්න එක. වේදනා චෛතසිකයෙන් දකින්නා වූ ආස්වාදයේ මොකද්ද? ඒක එකක්. සැප දුකක් හැටියට දකින්න කිව්වොත් එහෙම. වේදනා චෛතසිකයෙන් කවදාවත් දුක් වේදනාව සුඛ වේදනාවක් කියලා දකින්න බෑ. ඒක දුක් වේදනාවක් හැටියටමයි වේදනා චෛතසිකයෙන් දකින්නේ. සුඛ වේදනාව දුක්සේ දකින්න කිව්වට කවදාවත් චේතනා චෛතසිකයට ගෝචර කරගන්නේ. වේදනා චෛතසිකය කියන චෛතසිකයෙන් ඒක හඳුනාගන්න බෑ, දැනගන්න බෑ. මොකද හේතුව? වේදනා චෛතසිකය කියන එක දහම් හඳුනලා දෙන එකක් නෙමෙයි. දහම් හඳුනලා දෙන එකක් තියෙනවා ප්‍රඥා චෛතසිකය. අනි ප්‍රඥා චෛතසිකයම් කියනට පහළ වුණා නම් අනි ප්‍රඥා චෛතසිකයෙන් ගන්නේ හේතුඵල ඇතුව ගත දහම මිසක් මේ විඳීම නිසා ගන්න තීරණ නෙමෙයි. ඒක තීරණ ගන්න මූලස්ථානේ විඳනේ තමයි අවිද්‍යාව තීරණය ගන්න මූලස්ථාන. ප්‍රඥාව ගන්නෙ මොකද්ද? යමක් යමක් නිසා දුක හට ගන්නවා නම් ඒක භයානකයි. යමක් යමක් නිසා දුකෙන් නිදහස් වෙනවා නම් ඒක සාන්තයි. සාන්තයි ප්‍රණීතයි. ඒ සාන්ත වූ ප්‍රණීත වූ ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං ආදී වශයෙන් පින්නවන සාන්ත ප්‍රණීත දෙක ප්‍රඥාවෙන් ගන්න තීරණ. හැබැයි ලෝකයාට සාන්ත ප්‍රණීත වෙනවාද? හොටිඩේ තියාගෙන වගේ නලවනවා නම් හොඳට කාලා බීලා හොඳට ඉඳලා ඉතින් සාන්තයි ප්‍රණීතයි. ඒ ලෝකයාගේ සාන්ත ප්‍රණීත. එදා ලෝකයාගේ මට්ටමේ මානසිකත්වයෙන් ඉඳගෙන එහෙම ජීවත් මොකද වෙන්නේ? හරි භයානක දෙයක් සිද්ධ වෙනවා. ඒක විග්‍රහ කරලා තෝරන්න ගියොත් එහෙම ලෝකයා ඔක්කොම පිළිගන්නවා අවිද්‍යාව මතේ. ප්‍රඥාවෙන් ගන්න තීරණේ ගන්න බැරි වෙනකොට විශාල විනාශයක් එනවා. ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං කිව්වොත් එහෙම සාන්තයි ප්‍රණීතයි කියන්නේ මොකද්ද කියලා ලෝකයා නිවනේ ස්වභාවයේ ඒ සාන්තිය ප්‍රණීතිය අඳුරන්නේ නැහැ ප්‍රඥාවෙන් දැකිය යුතු. සාන්ත වූ ප්‍රණීත වූ කියලා කියනකොට මතක් වෙන්නේ මොකද්ද? ඔය නැලවිල්ලක වාගේ ඉඳගෙන හොඳට රසට මිහිරියාවට ඉන්න පුළුවන් නම් එහෙම ඒ වගේ දෙයක් තමයි සාන්තයි ප්‍රණීතයි කියලා හිතෙන්නේ. නිවනත් එහෙම එකක් කියලා අන්න රැවටෙනවා. ඉතින් ඔබ හොඳට තෝරා ගන්න ඕනේ. වේදනා චෛතසිකයේදී යම්කිසි දුකක් දැනෙනවා නම් ඒ දුක දුක වශයෙන්මයි දැනෙන්නේ. ඒක සැපක් කියලා හිතන්නේ කියලා හරියන්නේ නැහැ. වේදනා චෛතසිකයේදී යමක් සැප වශයෙන් දැනෙනවා නම් ඔක දුකක් කියලා හිතන්නේ කියලා එහෙම කරන්න බෑ. වෙන්නේ නැහැ. එහෙනම් මොන අර්ථයෙන් ඉඳගන්නේ? කොහෙන්ද ගන්න? යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ. යමි ප්‍රඥාවෙන් දකින්නවාද එදාටයි දුකෙන් නිදහස් වෙන්නේ. එහෙනම් ප්‍රඥාවෙන් දකින්නවා නම් ප්‍රඥාවෙන් මොකද දකින්? අනු ප්‍රඥාවෙන් දකින්නේ මොකද්ද? මේ සැප වේදනාවේ තියෙන දුක. ඒ කොහොමද වෙන්නේ? මේ සැප වින්දන සුඛාස්වාදයක් යම් තැනක තියෙන නිසා තමයි ලෝක සත්‍යයා අවිද්‍යාවෙන් බැහැම තීරණයේ ඉන්න නිසා. හුලකට අහුවෙච්ච පරණලා පැත හුලකට ඕන පැත්තට ගෙනියනවා වාගේ අවිද්‍යාවට ඕන පැත්තට ගත තීරණයටම ගෙනියනවා. එතන මොකද වෙන්නේ? ඔව් යම් කිසි දෙයක් අරගත්තා නම් ප්‍රියයි මනාපයි කියලා. සුඛ වේදනාවක් ගත්තා නම් ඔහුට ඒක දුකක් කියලා හිතගෙන මොකුත් තේරෙන්නේ නැතුව යනවා. කොහෙද දුකක් තියෙන්නේ? සුඛ වේදනාව ලෝකේ තියෙනවා. පැහැදිලිව. ඒ වේදනා චෛතසිකයෙන් ගන්න එක තියෙනවා තමයි. එහෙනම් සියල්ල දුකයි කිව්වෙ මොකෙන්ද? අන්න වැදගත්ම තැනක් එනවා. ප්‍රඥා චෛතසිකයෙන් ගන්න තීරණේ එක. සියල්ල දුකයි සැපයි කියන සැපකුත් තියෙනවා කියලා කියන තීරණේ තව එකක්. මොකෙන්ද ගන්නෙ? වේදනා චෛතසිකයේ මුල් කෙරෙන අවිද්‍යාවේ තීරණේ ඕකයි. ලෝකේ සැපකුත් තියෙනවා දුකකුත් තියෙනවා උපේක්ෂාවකුත් තියෙනවා. ඒ ලෝකයාගේ ගන්න තීරණේ ඒක බව පෙන්වන්න ඕන. දැන් සියල්ල දුකයි කියලා ගත වෙන තීරණේද? ওই සැපයි කියන ඒවා තමයි. දුක් ගින්නක් ගෙන දෙන්න හේතු වෙන හැම. ඒක දකින්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. එහෙනම් යම් කිසි වෙලාවක සැප පෙන්නලා ඉන්නේ මහ දුක දෙන්නේ මොකෙන්ද? හැම නිසා. අන්න ප්‍රඥාවෙන් තීරණය කරන්න ඕනේ. එහෙනම් භයානකම දේ මොකද්ද? හැම. හැම රොතිබුණා නම් එහෙම ලෝක සත්‍යය අනන්ත දුකෙන් දුක් විඳින්න ආව දෙන්න බහින්නේ නැහැ. දුක දුකයක් විඳින්න බහින්නේ නැහැ. මොකක් නිසා දුක දුකේට වැටෙන්න හේතුනේ? දුකක ඉඳන් තව දුකක් විඳින්න. සැප හොයාගෙන ගිය නිසා. සැප හොයාගෙන ගියේ හඹා ගියේ මොකද්ද? අර ලෝක සම්බතව දුක් ගොඩ අපාසෙ. ඒක ඉඳෙන මහා දුක් විඳින සිද්ධ වුණේ මොකක් නිසාද? සැප හොයාගෙන ගිය නිසා. දැන් මේක මෙහෙම තෝරා ගන්න ඕනේ. එන ප්‍රඥාවෙන් ගන්නවා තීරණයක්. සැප කියන එක මහා භයානකයි නේ මර උගුල. උදාහරණ තමයි ඕන තරම් තියෙනවා. ලස්සන සෙල්ලම් බඩුවක් හදලා තියෙනවා හාරයින තියලා. පුංචි ළමයෙක් ඕක දැක්කොත් අනේ අර සෙල්ලම් බඩුව මට දෙන්න මට අරන් දෙන්න කියලා අඬනවා කෑ ගහනවා පොර කනවා ගන්ඩියන්. හැබැයි යම් කිසි විදිහක අසත්පුරුෂ පුද්ගලයෙක් මොකද්ද කරලා තියෙන්නේ? ඇතුලේ බෝම්බයක් අත් වෙන්න හදලා ලස්සන කරලා ඉතම් හොඳ ලස්සන සෙල්ලම් බඩුවක් කියලා තියා තියෙනවා. මොකද ළමයි ඔයතන පිටලා හිටන් ලස්සන සෙල්ලම් බඩුව දිහා බලා ඉන්නවා. මේක පිපිරෙව්වොත් උග ඔක්කොම විනාශයි. ජාතිය වරසන්ඩ හදපු අසත්පුරුෂ සංවිධානය මෙහෙම දෙයක් එහෙම කළොත් මොකද වෙන්නේ? ලස්සන සෙල්ලම් බඩුව දැක්කම ළමයි මොකද කියන්නේ? ඒක හරි ලස්සනයි මට අරන් දෙන්න. ලස්සනයි නම් පැනලා දුවම කියන්නේ නැහැ නේ. හරි ලස්සනයි පැනලා දුවම එහෙම නෙමෙයි කියන්නේ. බායනක කියා දැක්කම පැනලා දුවම කියනවා. ළඟවත් ඉන්න එපා කියලා. නැන්නම් ගන්න තීරණය මොකද්ද? ගිහින් අරගමු. අතගාලා බලමු. අන්න ගන්න තීරණේ. මෙන්න මේ වගේ ප්‍රියමනාපේ යමක් ගැන හිතන්න ගියොත් ඒක ඇසුරු කරන්න ලං කරගන්න එහෙමයි හිතෙන්නේ. ඒක ඇලින්ද බැඳෙන්න හිතෙන්නේ. ඒකෙන් අහක් වෙන්න නෙවෙයි. යම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. මේ තණ්හා උපදින තැනයි පවතින තැනයි. ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇදී තණ්හාව එහි උපදිනවා එහි පවතිනවා. ඒකේ ස්වභාවය. එතකොට දකින්න ඕනේ මෙන්න මේ ක්‍රමයේ. කිංචි ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජිත නිවිසමාන ලෝකෙහි කුමද්ද මේ පිය මధుර ස්වභාවයේ තියෙන තණ්හාව එහි උපදිනවා කියන්නේ කොතනද කොහෙද? අන්න බුදුරන් වහන්සේ කියන්නේ නෑ ඈත නෙමෙයි අපි ළඟමයි තියෙන්නේ. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජිත නිවිසමානා නිවිස රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජිත නිවිසමානා නිවිස චක්කු විඥානං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිස. දෝයිනේ කියනවා චක්කු සම්පස්ස ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. චක්කු සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. දැන් ඇහැ රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සජා වේදනා කියන මෙන්න මේ ටිකම ප්‍රිය ස්වභාව ලෝකයේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා. මොකටද ඒක පාවිච්චි කරන්නේ? අනේ ලස්සනය බලන්න එන්න කොච්චර හොඳද? මේ ලෝකේ කොච්චර සුන්දරද? කොච්චර ලස්සනද? ඇස් දෙක මට බල බල ඉන්න එන්න කොච්චර හොඳද? අන්න ගත්ත හැබිලි වදෝ. ඒ රූපේ කොච්චර ලස්සනද? මයි කරගන්න නැත්නම් ගිහින් ඉඳින්න නැත්නම් මෙහෙම තියාගන්න ඉඳින්න නැත්නම් ඉතින් හිතනවා එක එක ඒවා. මොනවද? ප්‍රිය රූප මధుර රූප. අන්න එහි තණ්හාව වෙතන ඇරුණා. හඩගත විඥානි කොච්චර බලා හිටියත් මදි. හිතත් තෙනීමක් කොච්චර තියා හිටියත් මදි. විඥාන එකක් නේ මාත්‍ර අප්‍රමාණය. එතන මොකද ඉන්නේ? සම්පස්සේ. යලි යලි ආස්වාදින බලාපොරොත්තු වෙන බල බලා ඉන්නවා. සම්පස්ස. ඒකේ වින්දනයත් විදිනවා. වේදනා චෛතසිකින් ඒක සුඛ ආස්වාදින් දැනෙනවා. දැන් ඕක දුකක් නේ කිව්වොත් එහෙම පිළිගන්නවා. අප්පා දුකට වැටෙන්න එපා කියලා කවුරු හරි කිව්වොත් මොකද ගන්න තීරණේ? යකෝ මේක දුකක් ඇසපක්. පැහැදිලියෝ. ඔහොමනේ කියන්නේ. මොකෙන්ද ගත්ත තීරණේ? වේදනා චෛතසිකයෙන් අරගෙන අවිද්‍යාව තීරණයක් දුන්නා. ඒ තීරණේ තමයි ඒ දෙල දුන්නේ. දැන් මොකද ගන්න තියෙන්නේ එතකොට? ප්‍රඥාවේ තීරණේ මොකද්ද? ඔන්නේ සැපයි සැපයි කියලා හිතන් පින්නන ආස්වාද පස්සේ ගිහින් තමයි ওই තණ්හාව ගොඩ නැගිලා. තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති කියලා. ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක් දෝන සපායස සම්භවන්ති කියලා මතු මතු උරත් අනන්ත සසරිය පටගෙන මේ ගමන දුක් විඳගෙන ඉදිරියට එන්නේ. ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සපායස කෙලවරක් නැතුව ගොදුරු වෙලා අනන්ත දුක් විඳගෙන ගමනක් එනවා. ඒ ගමනේ හේතුනේ මොකක් නිසාද? ඔන්න ඔය කියන බැඳෙන තණ්හාව. ඔය තණ්හාවත් තමයි මුල් වෙන්නේ ඊළඟ උප්පත්තිය. අහු වෙනවා ගිහිලා ඉතින් බෙදිලා. මෙන්න මේක මහා භයානකයි නිකා දැක්කහම. එහෙනම් මේක සැපක් සැපක් කියලා අරන් තියෙන්නේ දුගින්නක් නිකා දකින්න ප්‍රඥාවේ. හැබැයි දුකක් කියලා ගන්න පුරුදු වෙලා තියෙන ප්‍රඥාවේ දකින්න ක්‍රමේ පුරුදු නැති නිසා සැපයි දුකයි මධ්‍යස්ථය කියන තුන විතරක් විතරක් පුරුදු නිසා ප්‍රඥාවේ දත්තයන් නැති යම් කිසි බුද්ධිලයට කොච්චර වණ කිව්වත් ඔය ටික තෝරාගන්න බැරුව යන. යා මොකද කරන්නේ? ඊයර මොනවා කිව්වත් හරියට ඇත්ත නම් ඕක නෙමෙයි. සැපක් තියෙනවා දුකක් තියෙනවා කියලා ඔය නිග වෙන්ටම බහි. අන්න එක දකින්න ඕනේ එක විග්‍රහ වෙන්න ඕනේ. මොකද්ද මේ සැප මොකද්ද දුක කුමකින් දකින්න සැපද කුමකින් දකින්න දුකද? ඇයි එහෙම දකින්නේ? නව ශාසනීයති විනාව සියල්ල දුකයි කියන්නේ මොකද්ද? අන්න එහෙම දකින්න පුරුදු වෙන්න ඕනේ. ඒතොර පරදින්නේ නැහැ, පැටලෙන්නේ. කවුරුවා පටලවන්නේ නැහැ, පැටලෙන්නේ. ඉතින් ඔහොම තේරුම් ගන්න ඕනේ. ඒතොර අපිට වැටහෙනවා මෙන්න මේ ආකාරයෙනුයි සැප කියන්නේ දුක කියන්නේ අවිද්‍යාවෙන් ගමන හැදෙන හැටි නිවන් දකින්න මොකද කරන්න ඕනේ කියන්නේ. ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක හරියට වටහා ගත්තොත් දැන් ඔය විග්‍රහ කරන්න ගියොත් දැන් කවපෑ කීයක් යයි දන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම විග්‍රහ කරන්නේ විග්‍රහ කරලා තියෙනවා හින්දා මේ පිළිස දන්නවා ඇති පටිගත කරපුවා සීඩී දටි වල තියෙනවා අහන්න. ආපුහම සම්පූර්ණ විග්‍රහයක් තේරී පෑ තුන හතරේ දේශනා. අන්න එතකොට තේරුම් ගන්න පුළුවන්. මොකද්ද? ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විග්‍රහය තේරුම් ගත්තහම එහෙනම් මං කවුරු වෙන්නද? නිත්‍ය වූ සුඛ වූ අත්ත වූ සුභ වූ කෙනෙක් වෙන්න ලෝකෙ කොහෙවත් නැහැ. හැමතැනම තියෙන්නේ බැලු බැලුව තැන තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබලා. අසුභ කොහොමද හොයාගන්නේ? යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් ඒක සුභ කියලා ගන්න හොඳද අසුභ කියලා ගන්න හොඳද ප්‍රඥාවෙන් අහන්න ඕනේ. ප්‍රඥාවෙන් නිගමනය. නිත්‍ය නම් සුඛ නම් අත්ත නම් ඒක සුභයි කියලා ගන්න වටිනවා. ප්‍රඥාවෙන් නිගමනය. අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් ඒක අසුභයි කියනවා මිස සුභයි කියලා ගන්න වටින්නේ නැහැ. මෙන්න ප්‍රඥාවෙන් ආපු නිගමනය. අවිද්‍යාව නිගමනය. අනිත්‍ය වුණාට දුක්ඛ වුණාට අනාත්ම වුණාට ආස්වාදිනේ අසුභයි. ඒක තමයි ඒයි. අසුභ සුභයි. අනිත්‍ය නිත්‍යයි දුක්ඛ සුඛයි අනාත්තයි අසුභ සුභයි කියන මෙතන සමයි. ඉතින් මෙන්න මේකෙන් තෝරා ගන්න ඕනේ. ඔය විදිහට අපි යෝගී යථාර්ථය දැක්කම හරියට විග්‍රහ කරලා තේරුම් ගත්තනම් අනිත්‍ය අනිත්‍ය හැටියට දුක්ඛ දුක්ඛ හැටියට අනාත් අනාත් හැටියට අසුභ අසුභ හැටියට දකින්න මෙන්න මෙහෙම දැක්කම කියලා නිගමනයක් එනවා. ඉතින් මම කියන්නේ ඒ අනිත්‍ය දුක්ඛ අනාත් ගොඩවල්මයි අසුභ ගොඩවල්මයි. මගේ කියන්නේ ඒ අනිත්‍ය දුක්ඛ අනාත් අසුභ ගොඩවල්මයි. ඒ මොකද්ද එහෙනම් කරන්න තියෙන්නේ? අන්න තමයි කල්පනා කරන මට කරන්න දෙයක් තියෙනවා. මා උදෙසා මොනවා කරගන්නද? කවුරු වෙන්නද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කරුවල් වල කවුරු වෙන්නද? කොහේ යන්නද? මොනවා කරන්නද? මොන තත්ත්වයක් ගන්නද? එහෙනම් මොකක්ද කරන්න තියෙන්නේ? අන්තිම තීරණයක් ඒ නිහඬතාවය. මොකක්ද එහෙනම් කරන්න තියෙන්නේ? උත්තරයක් නැතුයයි කරන්නේ. කලෙයිතේ මේකයි කිය. හරියට වැටුණා නම් දැන් තීරණයක් එනවා. එහෙනම් මොකද්ද මට දැන් මේ ශාරීරිකය නම් කරන්න තියෙන්නේ? විපාක කයට තිබෙන්නා වූ ගෝචරලා තියෙන වල මුත්‍රා කිරීම, කණ්ඩ බොණ්ඩ දීම, පිපාසයට ජලය දෙන එක, ඉන්ද තැනක් ඉන්දෙන එක, ලෙඩ වෙහිතක් දෙනවා, ඉතින් මොනවා කරන්න මැරෙනකම් කරන්න තියෙන හරිය කරන එක විතරයි. ඒකට වඩා වෙන මොනවා කරන්නද? හැබැයි හරි හම්බ කරගන්න තියෙනවා නම් කරන්න දෙයක් නැහැ. කුණුගොඩ කරගෙන මැරෙනකම් ඉතින් කස්තාව කරන්න ඕනේ. හොඳ හින්දා නෙමෙයි. ඉතින් මේක ජීවත් කරවන්න. ඉතින් මේක එකක් ජීවත් කරන්න බෑ. තව හවුලක් තියෙන්න ඕනේ. සම්බන්ධයක් තියෙන්න ඕනේ. ඉතින් පිරිසක් එකතු වෙන්න ඕනේ. සහජීවනයක් තියෙන්න ඕනේ. එහෙනම් අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධතාවයගේ මේ මට්ටමට ගොඩනැගෙන්න ඕනේ. කරන්න දෙයක් නෑ නරකයි කියලා. අල්ලා ගන්න නෑ එකක් ඇත්තේ නෑ. නමුත් මේ මැරෙනකම් කරන්න ඕන හරිය කරනවා ලෝකේ. ඔය ටික කියනවා. ඉතින් මොකද කරන්නේ? අන්න එහෙම කරගෙන යනකොට යට ඇලිච්ච දෙනක් නැතුව යනවා. කොහි ඇලෙන්නේ? කවුරු වෙන්නේ? කවුරු හරි කිව්ව උඹට තැනක් දෙන්නේ නැහැ. මට තැන කිසි වැඩකුත් නැහැ. මොන තැනක්ද? එයාගේ හිත ගැටවන්න බැරුව යනවා. උඹ නරකයි. ඉතින් මම හොඳයි කියලා අහගන්න එකක් මට තියෙන්නේ නැහැ මෙතන. නරකයි වනේ නැතියි. කාරණේ දැක්කම ඔහුටම hina යනවා. මොකද? නරකයි කිව්වහම මම හොඳයි කියන එක ඔහු නැහැ. හරියට ඉන්න ඉන්න වැටෙහි වැඩි වෙනකොට. මම කියන එකේ තියෙන ගුණවලින් ඉන්න ලෞතරා බුදු විච කයත් කින්තේ වකිරීමින අසුචි කය දිසේ ලෞතරා බුදුරන් හසියාගේ මේ අසුචි කය දැකලා ඔකට වැඩක් තියෙනවා පූති කය පූති කිව්වේ මොනවද පූති මුත් එහෙම කියන්නේ මල අසුචි ඉතින් මේ පූති කය දැකලා ඇති වැඩක් තියෙනවද වක්කලි යෝ ධම්මං පස්සේ තෝ මා බුදු ධර්මයේ දැකලා බුදුන් දකින්න අන්න ඒ ආකාරයෙන් ඉතින් කය ගැනවත් උන්වහන්සේ පෙන්වෙන්නේ ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිත කය දැකලවත් උන්වහන්සේට ඇලීමක් නැහැ. ඉතින් අන්නේ වගේ. ඉතින් මම මගේ කියනේ මේ කවුරු මොනවා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ගැටෙන්න දෙයක් නැහැ. මොකද හේතුව? මම කවුරු වෙන්නද? මොන තාන්ත්‍රයක් ගන්නද? කාගේ මොන ප්‍රශංසාවක් කුමකට ලබන්නද? මේ ලෝකෙ තියෙන අනිත්‍ය දුක්ඛ නැත්ක බලවල් වලට. ඔන්න වැටහුණාම නිහඬතාවයක් එනවා. ඒ නිහඬතාවය බොහෝම අකම්පයයි. මෙන්න මේ අකම්පය වූ නිහඬතාවය ආපුහම කියනවා සම්මා සමාධිය. ආනන්තරික සමාධිය බවට පත් වෙනවක වැඩ පුරුදුනහම. මාර්ගය බලන්නේ ඔන්න ඔය ක්‍රමයට. ඒ නිසා ඔබ තෝරාගන්න, තෝරාගත්තාම අපිට දහම් වටහා ගන්න හැකියාව ලැබෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන හැටි අසුබ වෙන හැටි බලපුවාම ඊට පස්සේ ඔය තීරණය ගන්න හිසි කරලා බලන්න. එහෙනම් මම කවුරු වෙන්නද, කොහේ යන්නද, මොනවා කරන්නද, ඉතින් මොන තත්ත්වට අනාන්තරයක් ගන්නද, මොන මගේ මොන මොනවා වර්ණනා කරන්නද, මොන තැන හොඳයි කියන්නද, ඉතින් මෙන්න මේ විදිහට බලාගෙන බලාගෙන ගියාම ඉතින් නිහඬතාවයක් එයි. අන්නේ නිහඬතාවයට සමවදින පුරුදු වෙන්න. ආයතනයක් හිත ඇවිදගෙන නම් කොහෙද මේ යන්නේ, හිත මොනවද හොයන්න යන්නේ, හිත ගොඩනැගින ගියන්නේ, නිත්‍ය සුඛත් එකක් හොයන්නද, අනිත්‍ය දුක්ඛනත් හොයන්නද, අසුභ හොයන්නද, අන්නේ බලන ඔය ගොඩනැගින හිතේක අනිත්‍ය දුක්ඛනත් අසුභ මිසක් වෙන මොකද්ද තියෙන්නේ, ආයෝ හිත දර්ශනා කරන්න. ඊට පස්සේ මොකද කරන්නේ, මොකද්ද ගන්න තියෙන්නේ, ආත්තරන මිස වෙනවක් කරන්න. මනස දෙයි ඩක් ගාලා ප්‍රඥාවෙන් උත්තරයක් දෙයි. ඩක් ගාලා ඉතන අතර වෙනවා. කොහෙවත් යන්නේ අන්තිමට. අන්න නිහඬතාවයක් ආවම නිහඬ සමෝතක් එයි. ඒක තමයි ආර්ය සමාධිය. ඔය සමාධිය ලබා ගන්න ඔය ආකාරයෙන් කටයුතු කරන නිවන් මඟ වැඩෙනවා. ඉගෙනගෙන නෙමෙයි වඩන්නේ, යථාර්ථය දැනගෙන. ඔක තෝරාගෙන කටයුතු කරගන්න සෑම සිරු දිනකට යාපතක් වේවා.